අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් සුබ දවසක් දුවේ පුතේ කොහොමද ඔයාලට පරිස්සමින් ඉන්නව නේද ගමෙත් නගරේත් දූපුතුන් කාටත් ගෙදරටම එන රේඩියෝ ඉස්කෝලේ රුහුණු ගුරු ගෙදර ස්කූල් ඔෆ් ස්පේස් අවකාශයේ පාසල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය සමග එක්ව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඔබට ගෙනෙන පාඩම් මාලාවේ තවත් එක් පියවරක් අද දින ඔබ හමුවට එන මම අකුරැස්ස කලාපයේ දියලපේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යනි බුලේගොඩ ආරච්චිගේ දිලානි සඳරුවනි. වීරිය වඩා වාලුකාව කැනපියා මහෝගය දැක දජ නන්වන්නට අවැසි දිරිය ශක්තිය ඔබට ගෙනෙන තවත් සිංහල පාඩමක ආරම්භය. සුපුරුදු ලෙන්ගතුකමින් අදත් ආරම්භමු. වර නැගෙන්නේ නැති පද අව්‍යවේය මෙම පද නිපාත උපසර්ග නැමැති පද සොයා බලමු අද දින අපි අව්‍ය පද අද පාඩම අව්‍ය පද මොනවද මේ අව්‍ය පද කියන්නේ අව්‍ය කියන්නේ ව්‍ය නොවන හෙවත් වෙනස් නොවන වර නොනැගෙන පද මේ විදියට වර නැගෙන්නේ නැති පද ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි නිපාත සහ උපසර්ග. පුතේ දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. නිපාත හා උපසර්ග පදවලට අව්‍ය පද කියන්නේ ඇයි? සරලවම කියනව නම් නාම පද ලෙස විභක්තීන්හි වර නොනැගෙන නිසාත් ලිංග ભેදයක් නැති නිසාත් නිපාත හා උපසර්ග පදවලට අව්‍ය පද කියලා කියනවා. ඒ කියන්නේ නිපාත හා උපසර්ග පද භාෂාවේ සක්ක පද වශයෙන් භාවිතා වෙනවා. අපි මුලින්ම නිපාත පද උගනිමු. හා හා ඉතින් මොකද මේ දක්වා තුරු පටන්ගෙන මෙන්න ඔන්න යලිදු නැවත අනේ ඉතින් අද ඊයේ වගේ හරි අපූරු කවියක් නේද පුතේ මේ පද පේළිය අතර තිබුණු හැම පදයක්ම නිපාත පද ඒකයි මේ කවියේ තියෙන විශේෂත්වය මොනවද නිපාත පද කියන්නේ නිපාත යන පදේ අරුත වැටීම යන්නයි. යම් කිසි අකුරක් හෝ යම් කිසි පදයක් නාමපද හා ක්‍රියාපද අතර වැටි නාමපදයක් සම්බන්ධ කරයිද අරුතක් වෙනස් කරයිද ක්‍රියාවන් වෙසෙසයිද ඒ නිපාත පදයයි මහාචාර්ය ටී.බී. කන්ගහාරච්චි සිංහල සරණ වියරණ කෘතියේ පෙන්වා දෙනවා. නිපාත පද වාක්‍යක මුල මැද අග යන ඕනෑම ස්ථානයක යෙදී වාක්‍ය යෝජනය වීම නැතහොත් වාක්‍ය සකස් වීම සිදු වෙනවා. හොඳයි. අපි වාක්‍යයක් කිහිපයක්ගෙන නිපාත පද වෙන් කර ගනිමු. ඉක්බිතිව ඔහු මා සමග ගමට ගියේය. මේ වාක්‍යයේ ඉක්බිති සමග ය නිපාත පද වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. පොල් ගස වනාහි තාල වර්ගයේ ගසකි. මේ වාක්‍යයේ වනාහි කියන්නේ නිපාත පදය. මහෞෂධ වූ කලි මහා නුවණැත්තෝය. මේ වාක්‍යයේ වූ කලි කියන්නේ නිපාත පදය. සෑම අවස්ථාවකම ඔබ ලියන විවිධාකාර ලේඛනවල ඔබ නිපාත පද ඕන තරම් යොදා ගන්නවා. හැබැයි තින් මම මේ ලියන්නේ නිපාත පදයක් කියලා දැනගෙනම නෙවෙයි. ඉතින් දුවේ පුතේ පදවල සම්බන්ධතාවය ඇති කරන මේ නිපාත පද විවිධාර්ථ ගනු ලබනවා. අපි දැන් බලමු ඒ වගේ පද සහ ඒවායේ විවිධාර්ථ මොනවද කියලා. මුලින්ම අපි විස්මයාර්ථය හඟවන සිංහලයේ යෙදෙන නිපාත පද වර්ග මොනවද කියලා බලමු. අහා, හා, අහා, ආ, මේ වගේ පද විස්මය දැනවීමට යොදනවා. අපි වාක්‍යක යොදමු බලන්න. අහා, කෙතරම් මිහිරි ගීතයක්ද. දැන් අපි බලමු කේදාර්ථයක් හඟවන්නේ දෙන නිපාත පද. අනේ, අහෝ, අයියෝ, අපොයි, අදෝ වගේ පද යෙදෙනවා. ආමන්ත්‍රණාර්ථයේ යෙදෙන නිපාත පද විදියට එම්බල, එම්බා, කොළ, ඒ, බොල වගේ පද යෙදෙනවා. උම්මංග ජාතකයේ සතර කම්මන්ත්‍රණයේන අවස්ථාවක් මං උදාහරණ විදියට දක්වනවා. කොළ ගණුවයි කියද්දීම පවනට බඳු වේගයෙන් පියඹා ගොස් මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රාසාදයට වන්න. මෙහි ගිරවාට කොළ යනුවෙන් ආමන්ත්‍රණය කරලා තියෙනවා. කොළ යන්න ඌ කියන අර්ථ දෙන පදයක්. අවධාරණාර්ථය හඟවන නිපාත පද විදියට වනාහි, වූකලි, නම් ආදී පද යෙදෙනවා. ශ්‍රුති සූචනාර්ථය හඟවන නිපාත පද විදියට ල, ලු අක්ෂර දෙක ඒ වශයෙන් වාක්‍යවල යෙදෙනවා. අපි උදාහරණයක් ගනිමු. ඈ දක්ෂ නිලියක් ලු. කිසිවෙකුගෙන් අසා දැනගත් දෙයක් නැවත පවසන විට මේ නිපාත පදයේ යෙදෙනවා. යමක් අනුමත කරන අර්ථය දනවන නිපාත පද මොනවද පුතේ? මේ වර්ගය නම් ඔබ දන්නවා. නිතර නිතර භාවිතා කරනවනේ. යමක් අනුමත කරනකොට අපි භාවිතා කරන්නේ ඔව්, හරි, හා, හා හා වගේ පද නේද? ඔන්න පුතේ, අද ඉඳලා මතක තියාගන්න මේවත් නිපාත පද කියලා. සාමාර්ථය හඟවන නිපාත පද. ඒ කියන්නේ යමක් තවත් දෙයකට සමාන කර දැක්වීමේදී යෙදෙන පද. සිංහලයේ වාක්‍ය රටා රසවත් කරන උපමා යෙදෙන අවස්ථාවලදී යෙදෙන්නේ මේ වගේ නිපාත පද. උපමාවාචී නිපාත පද කියලත් මේ නිපාත පද හඳුන්වනවා. උපමාවාචී නිපාත පද කියලා කිව්වම ඔබට මතක් වෙයි මොනවද මේ පද කියලා. මින්, සේ, වැනි, වගේ, ලෙස, විලස, බඳු වගේ පද. හෙලේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියපු මඩොල් දුව පොතෙහින උපමා රැසකින් හැඩවැඩවුණු ඡේදයක් මම ඔබට ඉදිරිපත් කරනවා. මේ ඡේදයේ තියෙන උපමාවාචී නිපාත පද මොනවද කියලා ඔන්න මතක තියාගන්න. හොඳයි, අපි ඡේදයට යමු. ගසක කොළයක් පවා සොලවන තරම් සුළඟ කුදු නොහැමූ නිසා නිසංසල වූ දිය ඇති නදිය නිල්මිණි තලාවක්සේ බබලයි. නදියෙහි ඈත තැනින් තැන වූ ගල්කුළු අසල නවත්වන ලද ඔරුත් එහි හිඳගෙන මාළුබාන මිනිසුනුත් අපිට පෙනුනේ කළුපාට සෙවනැලි ලෙසිනි. ලහිරු රැසින් බබලෙන දිය ඇති නදියෙහි ඇතැම් තැනක් රිදී කඳක්සේ සිත්ගනි. අතුරන ලද මාගල් පැදුරක්සේ දිය කඳ වසා සිටි පෙඳ ඇතිරිල්ල උඩින් ඔරුව පැදවීම අමාරු කාර්යයක් විය. අපූරු විදියට ලියන්න හපන් මාටින් වික්‍රමසිංහයන්ගේ මේ අපූරු නිර්මාණාත්මක වාක්‍ය කිහිපය ඇතුලේ උපමා විදියට නිල්මිණි තලාවක්සේ, කළුපාට සෙවනැලි ලෙසින්, රිදී කඳක්සේ, මාගල් පැදුරක්සේ වගේ උපමාවල තිබුණු උපමාව සහ උපමේය මනාව සම්බන්ධ කරන සේ, ලෙසින් වගේ පද නිපාත පද විදියට හඳුනගන්න පුළුවන්. දැන් අපි බලමු සම්බන්ධාර්ථයේ නිපාත පද මොනවද කියලා. ද, හා, සමග, කැටුව වගේ නිපාත පද. ප්‍රශ්නාර්ථය හඟවන නිපාත පද මොකද, ඇයි, මොකෝ, මන්ද වගේ නිපාත පද. සීමාර්ථය දක්වන්න අපි භාවිතා කරන්නේ තෙක්, තුරු, පටන්, දක්වා වැනි නිපාත පද. කාලාර්ථය හඟවන්න නිපාත පද විදියට අපි භාවිතා කරන්නේ අද, ඊයේ, හෙට, තව, ඉක්බිති, නිරතුරු, නිරන්තර, අනතුරුව වගේ හඳුනා ගන්න නිපාත පද. සම්බන්ධාර්ථය හඟවන නිපාත පද විදියට ද, හා, සමග, කැටුව, ත්, ඊ වැනි නිපාත පද යෙදෙනවා. නිශ්චයාර්ථය නිශ්චිතවම යමක් පවසන විට යෙදෙන නිපාත පද. මොනවද පුතේ මේ වර්ගයට අයත් වන නිපාත පද? ම, මිස, විනා, මිසක් වැනි නිපාත පද යෙදෙනවා. ප්‍රමාණාර්ථයේ නිපාත පද විදියට මෙන්, විතර, සා, පමණ, තරම් නිපාත පද හඳුන ගන්න පුළුවන්. දැන් අපි නිපාත පද රාශියක් ඉගෙන ගත්තා. ඒ වගේම නිපාත පද කිහිපයක් වාක්‍යවලත් යෙදුවා. මම ඔබට වාක්‍ය කිහිපයක් ඉදිරිපත් කරනවා. ඔන්න පුතේ හොඳට අහගෙන ඉඳලා මේ වාක්‍ය ඇතුළේ තියෙන නිපාත පද වෙන් කරලා ගන්න. ගොවියා සහ ගෙවිලිය ගොයම් කපති. මේ වාක්‍යයේ සහ තමයි නිපාත පදය. දෙමව්පියන් සමග දරුවෝ පාසල් යති. මේ වාක්‍යයේ සමග තමයි නිපාත පදය. දෙවියන් වැනි මිනිසුන් අප අතර වෙති. මේ වාක්‍යයේ වැනි තමයි නිපාත පදය. කමලා නොහොත් විමලා පාසලට යන්නේය. මේ වාක්‍යයේ නොහොත් තමයි නිපාත පදය. මෙන්න අවසාන වාක්‍ය. ගොවියෝ අස්වැන්න උදෙසා වෙහෙසෙති. මේ වාක්‍යයේ උදෙසා තමයි නිපාත පදය. සාර්ථකව වාක්‍යයක් ගොඩනැගීමේදී නිපාත පද නැතුවම බැහැ නේද? නිපාත පද මනාව යොදා ගැනීමෙන් අර්ථවත් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, නිපාත පද ආරම්භයේදීම මම ඔබට කවියක් ඉදිරිපත් කළා නේද? ඔයාලටත් පුළුවන් අපි අද ඉගෙන ගනිපු නිපාත පද යොදාගෙන සරල කවි නිර්මාණය කරලා පහසුවෙන්ම නිපාත පද මතක තියාගන්න. නිපාත පද ගණන ගණන් කිරීමට අසීරු තරම්. එහෙත් සාම්ප්‍රදායික සිංහලයේ උපසර්ග පද තියෙන්නේ 20යි. නිපාත පද පදයන්ගේ මුල, මැද, අග යෙදෙනවා. උපසර්ග පද පදයන්ගේ මුල පමණයි යෙදෙන්නේ. එහෙනම් ඒ පූර්විකාව සමගින් අපි උපසර්ග පද හඳුන ගනිමු. මගේ පාඩමේ දෙවන කොටස. උපසර්ග නැමැති භාෂාංගය දඹදෙනි යුගයේ රචිත වේදේහ හිමියන්ගේ සිද්දත් සංගරාවේ ලිංගු අධියරෙහි දක්වා තියෙන්නේ 20 උපසග යනුවෙන්. සිද්දත් කතුවරයා විසින් පාණීන්, කච්චායනාදී සංස්කෘත හා පාලි ව්‍යාකරණ ඇදුරන් සම්භාවිත ව්‍යාකරණ සම්ප්‍රදායට අනුකූලව උපසර්ග 20ක් හඳුන්වා දෙනවා. සංස්කෘත හා පාලි භාෂාවේ උපසර්ග ගණන 20කට සීමා වී තියෙන නිසා සිද්දත් කතුවරයාද සිංහලයේ උපසර්ග 20කට සීමා කරලා දක්වලා තියෙනවා. සාම්ප්‍රදායික ව්‍යාකරණය අනුව උපසර්ග ගණන 20කට සීමා කරත් සමකාලීන සිංහලයේ ව්‍යවහාරානුසාරයෙන් සපයාගත හැකි උපසර්ග ගණන 35කටත් වැඩි බව නූතන ව්‍යාකරණ ඇදුරන් ප්‍රකාශ කරනවා. නාමයකට, ධාතුවකට මුලින් යෙදී විවිධ අර්ථ ප්‍රකාශ කරන්නේ උපසර්ග. උපසර්ගවලින් ප්‍රධාන කාර්ය හතරක් සිදු වෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. අර්ථය වැඩි කිරීම, අර්ථය අඩු කිරීම, විරුද්ධ අර්ථයක් ඇති කිරීම, අර්ථය වෙනස් කිරීම. මේ කරුණු හතර උදාහරණ කිහිපයක් ඇසුරෙන් අපි සරලව හඳුන ගනිමු. අර්ථය වැඩි කිරීම. සූ කියන උපසර්ග පදය යෙදුනාම මිහිරි, සුමිහිරි කරගන්නත් පුළුවන්. අර්ථය අඩු කිරීම. උප කියන උපසර්ග පදය අපි ගනිමු. නායක. උප කියන උපසර්ගය යෙදුනම උපනායක වෙනවා. විරුද්ධාර්ථයක් එක් කිරීම. නී කියන උපසර්ග පදය ගනිමු. නී උපසර්ගයේ යෙදුනම වැරදි නිවැරදි කරගන්නත් පුළුවන්. වෙනස්ම අර්ථයක් ගෙන දීමට උපසර්ග පද යෙදෙනවා. උදාහරණයක් විදියට පිළි කියන උපසර්ග පදය යොදමු. තුරු පිළිතුරු වෙනවා. දූ කියන උපසර්ග පදය යොදමු. බල දුබල වෙනවා. දැන් අපි බලමු ප්‍රධාන වශයෙන් විභාගයේදී ඔබෙන් විමසන උපසර්ග පද කිහිපයක්. පුතේ සටහන් කරගන්නව නම් වඩාත් හොඳයි. ප, පර, අව, ස, අනු, නී, දු, වි, උප, අප, පස්, පිලි, අ, පිරි, උ, ඕ, අති, අබි, පිරි, සු, පි, කු, අදි, ඊ. මේ පද නම් ඔබට කටපාඩමේම තියෙන්නට ඕන. කවියක් විදියට හදාගෙන නිතර හඬ නගා කියලා, ඒ වගේම ඔයා පාඩම් කරන පොත් මේසෙ ළඟ ලොකු අකුරෙන් ලියලා බිත්ති අලවගෙන මේ වගේ ක්‍රම භාවිතා කරලා කටපාඩම් කරගන්න. මේ පද ටික හොඳට කටපාඩමේ තියෙනව නම් දෙන ලද පදයකින් පහසුවෙන්ම උපසර්ග පදය වෙන් කරලා ගන්න පුළුවන්. දැන් අපි උපසර්ග පද කිහිපයක් යොදලා අර්ථවත් පද සකස් කර ගනිමු. ප තමයි උපසර්ග පදය. බල ප උපසර්ගයේ යෙදුනම ප්‍රබල වෙනවා. සිඳු පසිඳු වෙනවා. විටු පවිටු වෙනවා. බඳ පබඳ වෙනවා. තල පත්තල වෙනවා. මේ වශයෙන් අපිට පද සකස් කර ගන්න පුළුවන්. අව කියන උපසර්ග පදය ගනිමු. අවගුණ අවගුණ. අව එකතු කිරීම නම්බුව අව නම්බුව. ලක්ෂණ කියන පදයට අව කියන උපසර්ගය යෙදුනම අව ලක්ෂණ වෙනවා. තාර කියන පදයට අව කියන උපසර්ගය යෙදුනම අවතාර වෙනවා. අව කියන උපසර්ග පදය යොදලා තවත් පද බොහොමයක් හදාගන්න පුළුවන්. ඔබත් උත්සාහ කරලා බලන්න. අනු කියන උපසර්ග පදය යොදමු. අනු එකතු කිරීම නායක අනුනායක. දැනුම කියන පදයට අනු කියන පදය යොදන්න. හොඳයි, ඔබත් හැදුව නේද? අනු දැනුම. මණ්ඩලය අනු මණ්ඩලය වෙනවා. බද්ද අනු යෙදුවහම අනුබද්ධ වෙනවා. කම්පා අනු කියන උපසර්ගය යොදන්න. අනුකම්පා. දැන් අපි ඉතාමත්ම ඉක්මනින් උපසර්ග පද කිහිපයක් පදවලට යොදමු. න කියන උපසර්ග පදය. නී කියන උපසර්ග පදය යොදමු. නිකසල, නිරෝගී, නිසරු වගේ පද හදාගන්න පුළුවන්. ස කියන උපසර්ග පදය යොදමු. සතෝස, සවිස්වර, සවිස්තර, සපිරිකර වගේ පද හදන්න පුළුවන්. දූ කියන උපසර්ග පදය යොදමු. දුදන, දුබල, දුගඳ, දුසිරිත වගේ පද හදාගන්න පුළුවන්. වී කියන උපසර්ග පදය යොදමු. විදෙස්, විජාතික, විමල, විචිත්‍ර වගේ පද හදාගන්න පුළුවන්. උප කියන උපසර්ග පදය යොදමු. උපගුරු, උපලේකම්, උපනෙත, උපකුලපති වගේ පද. අප කියන උපසර්ග පදය යොදමු. අප ද්‍රව්‍ය, අප කීර්තිය, අප නයනය, අප හරණය වගේ පද හදාගන්න පුළුවන්. පස් කියන උපසර්ග පදය යොදමු. පස්රු, පස් පංගුව, පස් විසි. පිලි කියන උපසර්ග පදය යොදමු. පිලි රැව්, පිලි මල්, පිලි කෙව්, පිලි වෙත්, පිලි වෙල. අ කියන උපසර්ග පදය යොදමු. අවාරය, අසිරිය, අකමැති, අසතුට, අගුණ වගේ පද හදාගන්න පුළුවනි. පරි කියන උපසර්ග පදය යොදමු. පරිපූරක, පරිශ්‍රමය, පරිපූර්ණ, පරිශුද්ධිය වගේ වචන. අති කියන උපසර්ග පදය යොදමු. අතිජාත, අතිකාල, අතිදක්ෂ, අතිවිශේෂ, අතිගරු. අභි කියන උපසර්ග පදය යොදමු. අභිරහස්, අභිනික්මන, අභිසෙස්, අභිමන් පිරි කියන උපසර්ග පදය යොදමු. පිරිනිවන, පිරිපුන්, පිරිහුන්, පිරිසිදු, පිරිකර. අදී වශයෙන් අපි උපසර්ග පද කිහිපයක් මතක් කරගත්තා. ඇතැම් අවස්ථාවලදී උපසර්ග පද දෙකක් මුලට යෙදෙන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදියට සු එකතු කිරීම පිරි එකතු කිරීම සිදු, මේ වචන තුනම එකතු වුණාම සකස් වෙනවා සුපිරි සිදු කියලා වචනයක්. සු පිරි කියන උපසර්ග පද දෙකම යෙදිලා තියෙනවා. සු එකතු කිරීම නි එකතු කිරීම මල, සුනිමල. සු නි කියන උපසර්ග පද දෙකම යෙදිලා තියෙනවා. සු එකතු කිරීම පිලි එකතු කිරීම වෙත්, හදන්න බලන්න වචනේ සුපිලි වෙත්. සු පිලි කියන උපසර්ග පද දෙකම යෙදිලා තියෙනවා. තවත් පද තියෙනවා. දැනට මේ පද තුන මතක තියාගන්න. සුපිරිසිදු, සුනිමල, සුපිලිවෙත්. අර්ථය අඩු වැඩි කරා. විරුද්ධ අර්ථය ගෙන. වෙනස්ම අර්ථය අරගෙන උපසර්ගය පදේ දුනා. දුවේ පුතේ, දැන් ඔබේ නිබන්ධනයේ නිපාත පද හා උපසර්ග පද පාඩම ඇසුරෙන් සකස් කරලා තියෙන ක්‍රියාකාරකම 1 හා 2ට පිළිතුරු සපයන්න ඔබට පුළුවන්. ඉතින් පුතේ, ඔයාලා ලියන පිළිතුරු ඔබේ සිංහල ගුරුතුමියට පෙන්නලා අඩුපාඩු සකස් කරගන්න. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට මේ ඇසුරින් ප්‍රශ්න සකස් වෙනවා. පළමු පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න අතරත් දෙවන පත්‍රයේ පළමු ප්‍රශ්නය වශයෙන්ුත් ඔබට ලැබෙන කෙටි ලිඛිත ප්‍රශ්නවලදීත් මේ ව්‍යාකරණ කොටසට අදාළව ප්‍රශ්න විමසනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලා විභාගෙට අනිවාර්යයෙන්ම බලාගන්න ඕන ව්‍යාකරණ කොටසක් තමයි අද දින සාකච්ඡා කරේ. නිපාත හා උපසර්ග. බුදු කැලි අටුවා දහම් අරුත් මල් පොබ කළ නැන මඩලේ වාහනයයි බස බසී බසේ නැගී අපි පැද යමු දිගට කපේ. අකුරට පදයට වැකියට අරුතට දොසපිය බලය කවා අසදිස හෙල බස ලෙහිලා පුද දෙමු සිරිසර සවි කැඳවා. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ හෙල බස ගීතයේ පද කිහිපයකින් අද පාඩමේ අවසානය. නැවතත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම ඔබේ නිවසින් සමුගන්නවා. හොඳට පාඩම් කරන්න, ගීතයට කවියට සවන් දෙන්න, පරිසරයට සංවේදී වෙන්න. මෙතෙක් ඔබ සමග රැඳී සිටි මම අකුරැස්ස කලාපේ දියලපේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යනි බුලේගොඩ ආරච්චිගේ තිලානි සඳරුවනි. ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.